قد تيرون ديغا
ස්පර්ශය කියන්නේ
එකතුවක් තුනේ එකතුව තින්න සංගති පස්ස
ඔව් ස්පර්ශ සමුදේ කියන්නේ
මොකක්ද
ඒකමද ඒක වෙන්න බෑනේ
තව වෙන්න බෑනේ සමුදේ කියන්නේ සමුදේ කියන්නේ මොකද්ද නැත්තටම ඊයේ දවසම සාකච්ඡාව ඕක ඒක අහලා බලන්න සෙනසුරාද මේ සුබද්වාරා මේක වෙබ්සයිට් එකෙන් බලනවනේ නේ ලබන සතියේ විතර වෙනකොට දායි ඒක ස්පර්ශය ගැන තමයි අපි කතා කරේ ඒක තමයි නුවණින් හොයන්න ඕන දැන් සමුදය කියන්නේ ස්පර්ශයද දැන් දුකයි දුක්ඛ සමුදයයි කියනකොට දුක එකක් සමුදය කියන්නේ මොකද්ද
දුක ඇතිවීම
දුක දුක හටගත්තේ ඇයි කියන්නේ
සංකල්පයක්ද
සම්මා දිට්ඨියයි
නිත්‍ය දිට්ඨියයි
දෙකම
අපි තුල පහළ වෙන සංකල්පයක්ද
ඔව්
අපි දකින විදිහක් නේ තේරුම් ගන්න විදිහක් දැන් ලෝකේ ගැන දකින විදිය ඒකට ලෝකේ ගැන දකින විදිය කෙනෙක් ලෝකෙට අයිති විදිහට දකිනවා තව කෙනෙක් කියන්නේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දෙනවා ලෝකෙන් එතර වෙන විදිහට තට දහමක් අහලා තේරුම් ගත්තොත් තමයි ඒ ලෝකෙන් එතර වෙන විදිහ තේන්නේ. එතකොට ඒ ලෝකයා දකින විදිහ ලෝකෙට අයිති විදිහ. ඒ විදිහ එතකොට දැන් සාමාන්‍ය කෙනා ලෝකෙ දකින විදිහ එකක් තියෙනවා මිත්‍යා දෘෂ්ටිය. අනිත් එක ලෝකෙට අයිති සම්මා දිට්ඨිය. බුදුහාමුදුරුව පෙන්වන්නේ ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය. ඒකට සාමාන්‍ය මේ ආගම අධහම නොදන්නම කෙනා ඉන්නේ මිත්‍යා දෘෂ්ටියකට නියත මිත්‍යා දෘෂ්ටිය කියනවනේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියන්නේ. ඕක ටිකක් හිතන්න පුළුවන් කෙනා ඊළඟට දකිනවා මේ හොඳ වැඩ කළොත් හොඳ ප්‍රතිඵල නරක වැඩ කළොත් නරක ප්‍රතිඵල. ඒකට කියනවා කම්මස්ස කතා සම්මාදිට්ඨිය. කර්මඵල ගැන යම් කිසි විශ්වාසයක් කෙනෙක්. ඒකත් හැබැයි තාම ලෝකෙන් එතර වෙන්නේ මදි. මේ ලෝකේ යනකොට එයාට බලපාන හැටි. හොඳ දේවල් කළොත් හොඳ ප්‍රතිඵල, නරක දේවල් කළොත් නරක ප්‍රතිඵල කියන එක. ඒකට කියනවා මේ කර්මඵල ගැන විශ්වාසයක් කෙන සම්මාදිට්ඨිය. ඒකට ආවොත් අර නියත මිත්‍යා දෘෂ්ටියෙන් මිදෙනවා. හැබැයි මේක තාම ඒ ලෝකේ යන මාර්ගය යහපත් කරගන්න විදිහක් විතරයි. ඉපදී ඉපදී මෙරි මෙරි යනවා. සසරේ යනවා. ඒ යන ගමන ටිකක් යහපත් කරගන්න පුළුවන් කර්මඵල ගැන දැනගත්තා. ඊළඟට මොකද ඒකත් දන්නේ නැති කෙනා පවට බය නැහැනේ. හරි. ତତ ඒකෙනුත් එහා දෙයක් තමයි මේ ලෝකෙන් එතර වෙන. ඉපදීම නවත්තන පැත්ත ඒක බුදු කෙනෙක් විතරයි. පැහැදිලි කරලා දෙන්න. ඒකට කියනවා මේ ලෝකෝත්තර දැක්ම. එහෙම නැත්නම් මේ චතුසත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය. චතුසත්‍ය සම්මාදිට්ඨිය. චතුරාර්ය සත්‍ය ගැන දැනගෙන ඉන සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨිය ලෝකේ යන විදිහක් නෙවෙයි. ලෝකෙන් එතර වෙන පැත්ත. ඒක තමයි මේ මඟඵල හම්බ වෙන ආර්ය මාර්ගය. එතකොට මේ අර කිව්වා වගේ මේ ටික ඔක්කොම කෙනෙක්ගේ හිතේ ඇති වෙන එක. නේද? ලෝකේ දකින විදිහ. එතකොට බැර ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් පටන් ගන්න මාර්ගේ වැඩුවොත් ඒ ටිකනුත් එතර වෙන්න පුළුවන්. එතකොට රහතන් වහන්සේට ওই කතාවක් නැහැ.
සංකප්ප නැහැ.
නැහැ. සම්මාදිට්ඨිය කතාවකුත් නැහැ.
ඔසවෙතේ
ඒ කියන්නේ දැන් ඔක කියන්නේ රහතන් වහන්සේට ආහි මාර්ගයක් වඩන්න ඕනේ. ඒතර මාර්ගයේ කොටස් තමයි සම්මාදිට්ඨියන්නේ. ආරෂ්ඨාංගේ මාර්ගේ පටන් ගන්න. ඉතින් මාර්ගයේ අදාළ නැහැ කරලා ඉවරයි. කලිත සියල්ල නිම කරන ලදී කියනකොට ආයේ මාර්ග වඩන්න අවශ්‍යතාවයක් නැහැ. එතකොට ඒ අංග එකක්වත් එතකොට අදාළ නැහැ. ඒ දැකීමම සම්මාදිට්ඨිය නේද? ප්‍රඥාවෙන් තමයි දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මග්ගේ ඥානං. ඔය හතර තේරුම් ගැනීම තමයි සම්මාදිට්ඨිය. මේ ඥාන හතරට කියන්නේ සම්මාදිට්ඨිය. ඒක තාම හැබැයි යා රහත් වෙලා නැහැ. මාර්ගේ වඩන්න සුදුසුකම ලැබෙනවා. එයාට සම්මාදිට්ඨිය ඔය හතර දැනගත්තොත් සම්මාදිට්ඨිය ඊළඟට යා මාර්ගේ වඩනවනේ. සේක පුද්ගලයා කියන්නේ. ඒතර කවදා හරි රහත් වෙනවා කියමු. කියන්නේ මාර්ගේ වඩලා ඉවරයි. ඒතර රහතන් වහන්සේට ඒක අදාළ නැහැ. මාර්ගේ අදාළ රහත් වෙලා නැති තාක්කල් විතරයි. මාර්ගයේ තියෙන අංගනේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඒවට. එතකොට ඒ වගේ තේරුම් ගන්න පුළුවන්. මේ ප්‍රශ්නේ හුගේ සම්මාදිට්ඨියයි මිච්ඡා දෘෂ්ටිය ඕවා ටිකක් මේ සංකල්ප ටිකක් නේද හිතේ තියෙන ඒවා නේද කියන වගේ එකක් ඇහුවේ. නිකන් ඒ වගේ තේරුම් ගන්න පුළුවන්.
මාර්ගසත්‍ය
කියන එකත් එතකොට ඒක මේ සම්මාදිට්ඨියටයි. සම්මාදිට්ඨිය. ඒ කියන්නේ ඔය සත්‍ය හතරෙන් එකක් ආවොත් ඒ හතරම එතන තියෙන්න ඕන. දුක්ඛේ ඥානං ආවා කියන්නේ දුක පිළිබඳව දැනගත්තා විතරක් නෙමෙයි. ආර්ය දර්ශනයේදී දුක්ඛේ ඥානං කියනකොට එතන අනිවාර්යෙන් සමුදය ඥානං තියෙන්න ඕන. නැත්තම් දුක්ඛේ ඥානං එන්න විදිහක් නැහැ. සමුදය මත තමයි මේක දුකයි කියලා පේන්නේ. සමුදය දැක්කා කියන්නේ එතනම තියෙනවා මේ ඇතිකල්ලි මේවි. සමුදය තියෙනවා නම් ඵලය. එතන නුවණට පේනවා එහෙනම් සමුදය නැති වුණොත්. සමුදය යෙදුම් නැත්තම් හටගන්න බැහැ. පටිච්ච සමුප්පන්න බව. මේ ඇතිකල්ලි මේවි මේ නැත්තම් අහුම වෙන්න බැහැ. සමුදේ යෙදුන් නැත්නම් මොකද කියලා ඔන්න ඒක නුවණට පේන ප්‍රඥාවට. ඒක තමයි Nirodhe ඥානෙ. හැබැයි Nirodhe ඥානෙ කිව්වට Nirodha කරලා නෙවෙයි.
කරලා
නෙවෙයි. දැන් අපිට මේ සමුදේ යෙදෙනේ ඉඳ මෙහෙම තියෙනවා. ඒ වුණාට රහතන් වහන්සේට මේ අවිද්‍යාව යෙදෙන්නේ නැති මනසකට උහුම් වෙන්න බැහැනේ කියලා ඒක ප්‍රඥාවට පේනවා. ඒකයි ඒක සාක්ෂාත් වෙනවා කියන්නේ. මේ Nirodha කරලා නෙවෙයි. ඒක පේන්නේ මේ ඇහැට කනට ඒවටත් නෙවෙයි ආයතන වලටත් නෙවෙයි නුවණින්ම තේරුම් ගන්න එක. මේ පටිච්ච සම්පන්න බව කියන්නේ ඒකයි. ඒ කියන්නේ මේ ඇතිකල්හි මේ වේ මේ නැත්තම් ඔහොම වෙන්න බෑ. මේ හේතුඵල දහමේ ඊළඟ ලෙවල් එක පේනවා මේ දෙක අතර තියෙන අර ලින්ක් එක. හේතුවයි ඵලයයි ගත්තොත් ওই දෙක අතර සම්බන්ධය මොකද්ද? හේතුව තියෙන තාක්කල් විතරයි ඵලය. හේතු හේදුන් නැත්තම් ඵලයක් ගැන කතා කරන්න බෑ. ඵලය හටගන්න බෑ. හටගන්න බෑ කියන එක තමයි නිරෝධය. නැති වුණ එක නෙවෙයි. ඇතිලා නැති වුණ එක නෙමෙයි. ඇතිලා නැති වුණ එක ලෝකෙටයි තියෙන්නේ. මොකද ඇති වෙන්න නම් සමුදේ යෙදිලානේ. දැන් මේ කියන්නේ සමුදේ යෙදුන් නැත්තම්. දැන් තණ්හාව යෙදුන් නැත්තම් දුක ගැන කතා කරන්න විදිහක් නැහැ. හටගන්න විදිහක් නැහැ. දැන් ගිනි පෙට්ටිය ගිනි කුර ගැහුවේ නැත්නම් ඉන්දරගෙන කතා කරන්න විදිහක් නැහැ. ඉපදිලා නැහැ. ඇති වුණා නැති වුණා කතාවක් නෙවෙයි. හටගෙන නැහැ. හටගත්තේ නැති බවට කියනවා. ඉපදිලා නැහැ. ඒක තමයි Nirodha කියන්නේ. නූපදිච්ච ගතිය. එතකොට රහතන් වහන්සේ කියන්නේ ඉපදීම නවත්තන එක. හට ගැනීම නවත්තන එක. ඒ කියන්නේ සමුදය දුරු කරනවා. මොනවා හරි හට ගන්න සමුදයක් තියෙනවා නේද? ඕක නවත්තනවා. එතකොට මොකද වෙන්නේ? ඉපදීම නවතින්න. නිරෝධයි. නූපදීන බව. ඊට බලන්න දැන් සමුදයේ ඥානය එනකොට සමුදේ තියෙනකන් හට ගන්නවා. ඕක තමයි දුක. දුකයි දුක්ඛ සමුදය. සමුදේ යෙදුම් නැත්තම් එහෙම ඔන්න ඒක නුවණට පේන්නේ. සමුදේ තියෙනකන් නම් ඕක හටගන්නේ සමුදේ යෙදුම් නැත්තම්. හටගන්න බෑ.
ඒක
හටගන්න බෑ.
හටගන්න බෑ.
නෑ හේතු යෙදුම් නැත්තම් ඵලයක් උපදින්න බෑ.
කන්නාඩිද අපි වෙනකොට හොතින්
ඉඳින්ද තියෙන. ඔව්. කන්නාඩි ඉස්සරහට ගියේ නැත්තම් එහෙම නැත්තම් ආලෝකේ වැටුනේ නැත්තම් ප්‍රතිබිම්බේ හටගන්න බෑ. තියෙන ගන්න නැති වෙන කතාව.
හේතු කියන්නේ සම්දේ තියෙන රහතන් වහන්සේට නෑ.
ඔව්. හේතු යෙදුනොත් ඵලය. දැන් රහතන් වහන්සේට හේතු යෙදෙන්නේ. මොකද හේතු වල හැම තිස්සෙම මේ හොයාගෙන යන්න කියන්නේ අවිද්‍යාව දක්වා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අපි හැමෝටම මොනවා හරි එකකට අවිද්‍යාව ප්‍රත්‍ය වෙලාමයි මේක හටගන්නේ. ඒතර අවිද්‍යාව දුරු කළ මනසට ඒක ප්‍රත්‍ය වෙන්නේ නෑ. අපිට අවිද්‍යාවෙන් හැදෙන ඒවා රහතන් වහන්සේට හැදෙන්න බෑ. හැදෙන්න බෑ කියන එක තමයි නිරෝධය කියන්නේ. ඇතිලා නැතිවීම නෙවෙයි. ඒක තමයි හොඳට තේරුම් ගන්න ඕනේ. ඇතිලා නැතිවීම ලෝකෙටයිද. මොකද ඇතිලා නැතිවීම අපේ ආයතන වලට නේ අහුවෙන්නේ. දැන් ඔය සද්ද ඇති වෙනව නැති වෙනව. නේද? එළියේ සද්ද ඔක්කොම ඇති වෙනව නැති වෙනව. ඒක අපි බැලුවත් නැතත් එහෙම. කොහොමද දන්නේ ඇතිලා නැතිනවා කියලා? කණෙන් කණෙන් ඇහෙන හින්දා. ඒ කියන්නේ ආයතන ගෝචර දෙයක්. එතන නිවන නිරෝධය කියන්නේ ආයතන වලට ගෝචර එකක් නෙවෙයි. ආයතන ඉක්මවා යනක. හරි. ඒ ආයතනයිති මාරයට කියලා ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර අපි ආයතන වලින් දැනගත්තු එකක් කවදාවත් නිවන වෙන්නේ නැහැ. ඒක ලෝකෙටයිති. සද්ද ඇතිලා නැතින එක ලෝකෙටයිති නැත්තම්. ඒ ලෝකෝත්තර දහම නෙවෙයි. ලෝකෙන් එතර වෙන්න නම් අපි බලන්න ඕනේ සද්දේ සමුදේ බලන්න ඕනේ. ඒ සද්දේ හටගත්තේ කොහොමද? සමුදේ දැක්කහන් නුවණක් එනවා. මේ මේ හේතු තියෙනකන් තමයි සද්දේ. මේ හේතු යදුන්නේ නැත්තම් හටගන්න බෑ. නූපදින බව. අනේතන් තමයි නිරෝධය කියන එක. නූපදින බව. එතකොට දැන් මේ සමුදේ දැක්කොත් දුක්ඛේ ඥානං සමුදේ ඥානං එක්කම නිරෝධේ ඥානනුත් තියෙනවා. මොකද අපිට නුවණක් එනවා මේ සමුදේ තියෙන කන්නේ. සමුදේ දු නැත්තම් නිරෝධයි කියලා නුවණට පේනවා. තාම හැබැයි සමුදේ නැති කරලා නැහැ. හරි. අපේ මට්ටමේදී සමුදේ දුරු කරලා නැහැ. උනාට වෙන හැටි දකින්න. ඒ දැක්ම තුල දැන් එහෙනම් මාර්ගෙත් එහෙනම් මේ සමුදේ නැති කරන්න නම් මොකද්ද කරන්න ඕන කියලා මාර්ගිකුත් පේනවා. මග්ගේ ඥාන. එතකොට ඒ ඥාන හතර එක මොහොතේ පහළ වෙන්නේ. ඒ ඥාන හතර ආවොත් තමයි සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ. ඒවයි එකක් විතරක් ඇවිල්ලා අනිත් එක නැතුව තියෙන්නේ නැහැ. ඒක සූත්‍රවල තියෙන පැහැදිලිව ගාම්පති සූත්‍රය කියලා එකක් තියෙනවා. මේ දුක්ඛේ ඥානං ආවොත් සමුදය ඥානං නිරෝධ ඥානං මග්ගේ ඥානං තියෙනවා. එහෙම නැත්නම් සමුදය ඥානං ආවොත් එතන දුක්ඛේ ඥානං සමුදය ඥානං නිරෝධ ඥානං මග්ගේ ඥානං හතරම
තියෙනවා.
එකක් දැනගත්තා කියන්නේ හතරම දැනගත්තා. නිරෝධේ ඥානය ආවත් අර ටික ඔක්කොම දැනගන්න
ඕනේ. ඥානය විතරයි.
ඥානය විතරයි.
නිරෝධේ නෙමෙයි.
නිරෝධ වෙලා නැහැ. නිරෝධ කරලා නැහැ. හැබැයි මේ හතර ඥානේ එනවා. ඒ ඥානය එතකොට තමයි සම්මා දිට්ඨිය ඇති වුණා කියන්නේ. සම්මා දිට්ඨිය නැතුව මාර්ගේ වඩන්න බෑ. ලෝකෙන් ඈතර වෙන මාර්ගේ වඩන්න බෑ. මාර්ගේ පටන් ගන්න පුළුවන්. ආර්ය මාර්ගයට ඇතුල් වුණා කියන්නේ එතකොට. ඒ ඥානය ආවෝ. ඒක හැබැයි සමහරු කියනවා ඒක සෝවන් වුණා කියලා. එනක් මට නම් හිතන්නේ සෝවන් මාර්ගේ පටන් ගත්තා කියලා. ආරේ මාර්ගේ පටන් ගන්න පුළුවන් එතන. ඒක වඩනකොට ඵලයක් තමයි සෝවන්. ඒ දෙක එකට වෙන්නත් පුළුවන් ඉතින් කෙනෙකුට ප්‍රඥාව වැඩි වීම අනුව. ඉතින් ධම්ම බුදුහාමුදුර පුද්ගලයාට දෙනෙක් ගැන කියනවනේ. මාර්ගයේ ඉන්න කෙනා ඵලය ලැබපු කෙනා කියලා. ඒ සම්මා දිට්ඨිය කියන්නේ සෝවන් මාර්ගයට ආරේ මාර්ගයට ඇතුල් වුණා. හැබැයි ඒකම අර වචන වලින් එනවා සෝතාපට්ටි කියන්නේ සෝතයටපත් උනා. නිවන් මාර්ගයට ආවා කියන්නේ සෝවන් උනා කියන එක. ඒකෙන් තමයි ඔය දෙක අර එකක්ද කියලා හිතෙන්නේ. හැබැයි සෝවන් වෙන්න කලින් තියෙනවා ඊට කලින් තියෙනවා මේ චුල්ල සෝතාපන්න කියලා කතාව. සෝවන් වෙලාම නෑ. හැබැයි එයා සෝවන් වෙනවමයි. මැරෙන්න කලින් සෝවන් වෙනවමයි කියනවා මේ
සම්මා
දිට්ඨිය. ඒක කියන්නේ ඔය සද්ධානුසාරී ධම්මානුසාරී කියලා. තරේ දැන් ඒගොල්ලෝ මාර්ගයට වැටුණාය කියලා හිතන්න පුළුවන්. එතෙන්දී සම්මා දිට්ඨිය තියෙන්න ඕන. මේ සතර ඥානෙ තියෙන්න ඕන.
ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉඳලා මේක සම්මා දිට්ඨිය ලැබුණාට පස්සේ ඉතිරි හතත් වැඩිනවල කියන එකද කියන්නේ?
සම්මා දිට්ඨිය එක ඉතින් ඊටත් එක වැඩෙනවා. ඒක 아무තෙන් හදන්න දෙන්නේ. ඒ කියන්නේ ওই ඥානේ, ওই හතර ඥානෙක මේ පටිච්ච සමුප්පන්න බව. සමුදය තියෙනකම් බලය. සමුදය නැත්තම් බලය නෑ කියන ওই ඥානෙනේ. ඒතට ඕක ඇතුව දෙයක් හිතනවා නම් ඒක සම්මා සංකප්පයක්. ඒ නුවණින් එයක් දෙයක් කල්පනා කරනවා නම් සම්මා දිට්ඨිය යෙදিলা කරන සංකප්ප ටික සම්මා සංකප්ප වෙනවා. ලෝකෙන් ඈතර වීම ගැන
සමුදේ.
ඒ දැන් විදර්ශනා වඩනකොට සමුදේ බලන්න හොයනවනේ.
ඔව්. ඊට පස්සේ කල් දෙයක් ගැන හිතන්න දෙයක් නැහැ නේද?
වඩනකොට?
ඔව්. නැහැ කියන්නේ මොකක්ද? ඇහැට කනට දේවල් ගැන හිතන්න දේවල්
නැහැ නේද?
ඒ වළසෙන් දැන් විදර්ශනේ කරන්නේ කොහොමද?
ඔව්.
සමුදේ හොයනවා කියලා වැඩක් කරනවා නේද? ඒක කරන්නේ කොහොමද? ඔය
හැටි
වෙන හැටි. ඔව්. ඔව් ඒක බල බල ඉන්නකොට නෙමෙයි බල
බල ඉන්නේ කොහමද?
හිතෙන්. ඒ ටික සංකල්ප ගොඩක් නේ ආයි.
ඔව් ආය සංකල්ප.
ඒක සම්මා සංකල්ප වෙනවා. කරලා ඉවරුණා නෙමෙයි දැන් මේ සම්මා දිට්ඨියෙන් යම් දෙයක් හිතනවාද ඒක සම්මා සංකල්පය. අරකට අදාළද නේ දැන් සමුදේ හොයන්නේ. බාහිර නිමේ සමුදේ හොයන්න ඕන තමන් තුලින් කියලා දැන් හොයනවනේ. ඒ විදර්ශනේ කරන එක ඒ අර අංක ඔක්කොම ටික තියෙනවා සම්මා සංකප්පේ තියෙනවා එතන.
අංග
8ම එනවා. අංග 8ම આવුත් තමයි සෝවන් වෙන්න
පුළුවන්.
සම්මා වාචා කියන එක මෙහෙමයි. දැන් වාචා කියන එක විතක්ක විචාර කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ කියන්නේ අපි වචනෙන්ම සද්දය හෙන්න කතා කරන්න ඕනේ නැහැ. හිත ඇතුලේ කතාවක්
තියෙනවනේ.
විදර්ශනාව කරද්දී තමන්ගේ හිත ඇතුලේම කතාවක් යනවා. ඒ මෙනෙහි කිරීම. ඒක ඒතකොට සම්මා වාචා. ඒ ඇති වෙන හැටිම යථාභූත ස්වභාවය බලන්නමනේ මෙනෙහි කිරීම
තියෙන්නේ.
තතේ යථාභූත ස්වභාවය දකින්න තියෙන මෙනෙහි කිරීම විතක්ක ਵਿਚාර ටික එන්නේ සම්මා වාචාවට. ඒ සම්මා දිට්ඨිය එක්කනේ එක ඉතින්. හ්ම්. ඒ සම්බන්ධව යම් කිසි ක්‍රියාවක් කරනවා නම්
සම්මා
ජීව. ඔව් සම්මා ජීව වෙනවා. ඒ වගේ ඉතින් හිතන්න පුළුවන් ඔය ඔක්කොම.
දැන් අපි
අනිත් අපිට නම් ජීවකියෝ කියහපත් කරමු මේ මේක මේ විදර්ශනාවට කරන දෙයක්. මේ සද්දය ඇහෙනකොට අපි ඕකේ සමුදය හොයනවා
කියන්නේ.
ඒක එතකොට Taman තුලින් සමුදය හොයනකොට එතකොට සම්මා සංකප්ප වෙනවා. ඒ දැන් බුදුහාඳුරෝ කියන්නේ එදිගෙන් සමුදය හෙව්වට ඇත්ත අහුවෙන්නේ. තමන් තුලින් තමයි සමුදේ බලන්න ඕනේ. අපිට ආයතන පැත්තට ගිහිල්ලා මේක මෙනෙහි කරන්න වෙනවා. සද්දය ඇහුනේ කොහොමද? සෝත ආයතන. ඒක ගැන දැනගත්තේ මන ආයතන. හිතන්න ගිහිල්ලා. නේ? ඒතර ඔය ආයතන දෙක වැඩ කළේ නැත්තම් අපේ ලෝකෙට ඕක තියෙනවද? උපදින්නයි දිහන්නේ. නේද? ඊළඟට ඒ බව මේ ආයතන ගැන නොදැන අපි හිතන සීරම ලෝකෙට අයිති. එළියෙන්නේ හේතු වී අරවයි මේවයි සේරම හොය බාහිර ලෝකෙට අහු වෙනවා. හැබැයි අපි මේ පැත්තෙන් සමුදේ දැක්කොත් සෝතායතනයි මනායතනයි. සෝතායතනෙට පුළුවන් මොකද්ද? අහන්න විතරයි. සද්දට අදාළ රූප හදන්න බෑ සෝතායතනෙට. එයාට පුළුවන් අහන්න විතරයි. ඔය සද්දයාවේ මේකෙන් කියලා ඒ විස්තර ටික කියන්නේ මනායතන. හිතන්න විදිහට. මේ මනායතනෙන් කියන ඒවා එළිය තියෙන්න පුළුවන්ද? බෑ. හිතේ නිර්මාණ හිත දැනගන්න. අපිට ඕන දෙයක් හිතන්න පුළුවන්. හිතන හිතන එක එළිය තියෙන්න බෑ. ඒක මන ධම්ම මනෝ විඤ්ඤාණ.
එතන අර හිතේ හිතේම දේ හිතම කිනවා කියන තැන ඒ හිතේ තියෙන දේ ආශ්‍රව ධර්ම කියන එකද අවිද්‍යාව.
හිතන්න උදව් වෙනවා ආශ්‍රව. දැන් ওই සද්දේ එනකොට අපිට දැන් මේ කුරුල්ල එක්ක මතක් වෙනවනේ. නේ මෙන්න මේ කුරුල්ලා කෑ ගහනවා. වක් හරි වටිච්ච කරේ මොකෙක් හරි. ඒක ඉන්නේ කොහෙන්ද? ආශ්‍රව පෙර ඇසුර. ඒ කියන්නේ කලින් අපි ඉතුරු කරගත්තු නිමිති. කලින් ආයතන පාවිච්චි කරලා ඉතුරු කරගත්තු ඒවා තියෙනවානේ. ඒවා ඒක තමයි ආශ්‍රව වෙන්නේ. ඒතර ඒ ටික උදව් වෙනවා මේ මොහොතේ ඒක ගැන හිතන්න. හරි. ඒ ආශ්‍රව ටික උදව් වෙලා තමයි මේ මොහොතේ ඔය දේ දැනගන්නේ. එහෙන හිතට නිකම්ම බෑ නිර්මාණය කරන්න. අර පරණ ටික උදව් කරගන්නවා. ඒතර මේ ධම්ම කියන එක නිර්මාණය වෙන්න පෙර කරපු කර්ම ටික උදව් වෙනවා. කර්ම කියන්නේ නිමිති ඉතුරු කරගෙන. නිමිති ඉතුරු කරගෙන. බලන්න. දවල් අපිට හිතන්න උදව් වෙන්නෙම කලින් ආයතන පාවිච්චි කරලා ඉතුරු කරගත්තු දේවල් පෙර ඇසුර. උපාදානේ කියන්නේ දැන් හදන එක ඒක ඇත්තමයි කියලා අපි දැඩිව බාරගන්නවා. දැන් ඔය කෑ ගහන කුරුල්ලා ඔන්න හිතෙන් පෙන්නනවා බට්ටිච්ච. එතකොට ඒ බට්ටිච්ච එළියේ ඉන්නවා කියනකොට එළියෙන් තියලා උපාදාන කළා. ඒ රූපේ අපි උපාදාන කළා. දැඩිව පිළිගත්තා. මේ බට්ටිච්ච එළියේ ඉන්න ඕක කෑ ගහනවා. ඒ සත්‍ය තමයි මට ඇහෙන්නේ කියනකොට උපාදාන වෙලා ඉවරයි. දැන් ලෝකෙට අහු වෙලා ඉවරයි එතකොට. දැන් හිතේ ඇති වුණ එකක් හිත දැනගත්තා කියන තැනින් එළියට ගිහිල්ලා නේද? රූපයක් පිළි අරන්නේ එළියේ තියෙන. අපිට සිහිය නුවණ පිහිටියේ නැහැ මේ සිද්ධ වුණ ක්‍රියාවලියට. මේ හිතෙන් හදපු දේ හිත දැනගත්තා කියන තැනට සිහිය නුවණ නැහැ. අපි හිතන්නේ එළියේ මේ කුරුල්ලා ඉන්නවා, ඌ කෑ ගහනවා. ඒ ශබ්ද තමයි මේ ඇහෙන. මේ ලෝකෙට ආйти විදිහ. ඒකට මේක එළියෙන් තියපු ගමන් ඒ රූපේ උපාදාන වෙනවා. ඒ කියන්නේ අපි දැඩිව පිළි අරගෙන ඒක. බල්ලා වතුරට එබෙනකොට ඕක නෙවෙයි. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනකොටම ඒ බල්ලා උපාදාන කරනවා. දැඩිව පිළියම්. එළියේ තියෙන දෙයක් වයි මේ දැනගත්තේ කියන තැනට යනවා. හිතේ හදපු දෙයක් නෙවෙයි. ඒක පේන්නේ නැහැ. ඒක බැලුවොත් විතරනේ පේන්නේ. එළියේ තියෙන දෙයමයි මේ දැනගත්තේ කියනකොට ඒ රූපේ උපාදාන කරනවා. කරේ ඒක අවිද්‍යාව. ඔව් ඒක අවිද්‍යාවෙන් නේද කරලා
තින්නේ.
ඔව් අවිද්‍යාව නිහානි එළිය රූපේ හැදුවේ. ආයතන මුලාව නිසා නේද ඒක අවිද්‍යාවෙන් කරපු සංකාරය. කරේ ඒකමයි දුක. රූප උපාදානයමයි දුක. ඒ දුක අපිට පේන්නේ නැහැ මේ සමුදය දකින්න. මෝඩ හැමතයි ඕක සකස් කළේ කියලා දකින්නකම් ඕකේ තියෙන දුක එළිය දෙයක් දැනගත්තා කියලා මොකද්ද දුක කියලානේ අපිට හිතෙන්නේ. ලෝකයාට ඒ දුක පේන්නේ නැහැ. ඒතර දුක්ඛේ ඥානං එන්න නම් සමුදේ ඥානං තියෙනවා. මේ පැත්තේ අවිද්‍යාවෙන්මයි ඕක හැදුවේ කියන නුවණ ආපු දවසට විතරයි ඒ සකස් කිරීම දුකයි කියන ඥානේ දුක්ඛ ආරය සත්‍යයක. දැන් සංස්කරණයම දුකයි. සංඛාර දුක්ඛ කියලා කියන්නේ. ඔව් සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියන්නේත් ඒකයි. රූපයක් උපාදාන කළා. රූපයක් සකස් කළා. සංඛාර දුක්ඛ කිව්වත් රූප උපාදාන කිව්වත් එන රූපේ කරන්නේ නෙමෙයි. ඉතින් රූපයක් හදනකොට ඒකට අදාළ රූප සංඥාව තියෙනවා. රූපයට අදාළ වේදනාව තියෙනවා. සංඛාර මේ චේතනා ටික තියෙනවා. විඥාණයෙන් ඒක දැනගෙන ඒක පහම ඉතන හටගෙන. දැන් වතුරේ බල්ලා ඉන්නවා කියනකොට බල්ලා කියන රූපේ තියෙනවා. ඒකට අදාළ වේදනාව තියෙනවා. කැමතිද අකමැතිද? ඒක අඳුර ගන්න සංඥාව තියෙනවා. ඒක නාපු චේතනා ටික තියෙනවා. ඒක දැනගත්තු විඥාණය තියෙනවා. පහම හටගෙන. ඔය තමයි ගැටියෙන් දුකයි කියන්නේ. සංකිටේන පංච උපාදාන කන්දා දුක්ඛ. ඒක දකින්න නම් මේ දැන් ඒක දුකයි කියලා දකින්න නම් මේ අවිද්‍යාවෙන් කරපු සංකාරයක් ආයතන මුලාවෙන් කරපු දෙයක් කියන නුවණට එන්න ඕනේ. ඒක තමයි මේ සමුදය. ඒක දුක්ඛේ ඥානං එන්නේ සමුදය ඥානං එක්ක. දෙක එකට. එතනම තියෙනවා ඔය සමුදේ යෙදුන් නැත්තම්. අවිද්‍යාව යෙදුන් නැත්තම්. නිරෝධය. නිරෝධය ඥානං. එහෙනම් මොකද්ද කරන්න ඕන? මග්ගේ ඥාන. ඒ සඳහා මොකද්ද කරන්න ඕන? මාර්ගේ ඥාන. ත්‍රේ ඒකයි කියන්නේ දැන් දුක්ඛේ ඥානං ආව සම්මාදිට්ඨිය තියෙනවා. මොකද ඒ හතරම අතන තියෙන හින්දා. සමුදේ ඥානං ආවොත් ඒත් සම්මාදිට්ඨිය තියෙනවා. නිරෝධේ ඥානං ආවොත් ඒත් සම්මාදිට්ඨිය. මොකද එක ඥානයකට තනියෙන් එන්න බෑ අනිත් හතර නැතුව. ඒ හතරම එකට යෙදෙන්නේ. මුලින් හිතන්නේ මනස ෆ්‍රී කරනවා කියලා. ඕකේ. කොහොම එහෙම? නෑ දැන් අපි ඔය හිතන්නේ ලෝකෙට අයිති විදිහටනේ අපි හිතන්නේ. දැන් ඔන්න කණ්ණාඩියේ ප්‍රතිබිම්බ හැදෙනවා. අපි හිතමු ඒ හේතු ටික අයින් කරගෙන යනවා. දැන් දවසක ප්‍රතිබිම්බ හැදෙන්න හේතු නැති වුණා කියලා හිතන්න. හරි. අපි හිතමු කණ්ණාඩි ඉස්සරහම වක්වත් එන්නේ නැහැ. හිස් අවකාශය. දැන් ප්‍රතිබිම්බයක් හැදෙන්නේ නැහැ. එතකොට කණ්ණාඩිය ෆ්‍රී වෙනවද? කණ්ණාඩිය කියන එකට අර්ථයක් නැති වෙනවද? ප්‍රතිබිම්බ හදාගෙන මේ විත්තියට අපි කණ්ණාඩිය කියනවාද? හයි. ප්‍රතිබිම්බ හැදෙන්නේ. එතකට කණ්ණාඩිය කියන එකක් උපදින්නේ. එතන මනස ෆ්‍රී වෙනවා නෙමෙයි මනස කියලා දෙයක් උපදින්නේ තියෙනවා. දැන් මනස කියන එකට අර්ථයක් තියෙන හිතන තාක්කල් විතරයි. හිතන්නේ නැති වුණොත් මනස කියන්නේ මොකද්ද? ඒක නැහැ නෙමෙයි. ඒක තමයි ඒකත් අර පටිච්ච සමුප්පන්නයි කියන එක තේරුම් ගන්න
ඕනේ.
අජ්ජත්තායතන බහිද්ධායතන කියන ඒවා ඔක්කොම මේ ධර්මතාවයට යටත්. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයෙන්. සංකතයි කියන්නේ හේතු ප්‍රත්‍යයෙන්. පටිච්ච සමුප්පන්නයි කියන්නේ මේ ඇතිකල් මේ නැත්තම් වෙන්න බෑ ධර්මතාවයට යටත්. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන්නේ මේ ප්‍රත්‍යයේ අවිද්‍යාව තියෙනවා. එතට අවිද්‍යාව තියෙන තාක්කල් ඕක හටගන්න. අවිද්‍යාව යෙදුනේ නැත්තම් හටගන්න විදිහක් නැහැ. එතකොට ඔක ඇහැ කියන එකටත් ඔය ධර්මතාවයි, රූපේ කියන එකටත් ඔය ධර්මතාවයි. අවිද්‍යාව තියෙනකන් තමයි ඇහැ තියෙන්නේ. අවිද්‍යාව තියෙනකන් තමයි රූප තියෙන්නේ. හ්ම්. ඒකයි සංකතයි පටිච්ච සමුප්පන්නේ අවිද්‍යාව තමයි.
මේ අවිද්‍යාව කියන එක සුපර්සීඩ් වෙනවනේ. සංකතයි පටිච්ච සමුප්පන්නේ වුණත් අවිද්‍යාව නැත්තම්
අවිද්‍යාව නැත්තම් මේක තේරෙන්නේ
නැහැ. අවිද්‍යාව නැත්තම් ප්‍රඥාවෙන් දකින්නවනම්
අවිද්‍යාව කියලා දකින්නේ ප්‍රඥාවෙන්. මං කියන්නේ අවිද්‍යාව කියලා දැක්කේ නැත්තම් මේ ධර්මතාවය තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ සමුදය දැක්කේ නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යේලා කියලා දකිනකොට තමයි ඔන්න සමුදය තමන් තුලින්, ලෝකය තමන් තුලින් දකින්නේ. අවිද්‍යාව එළිය තියෙන වෙන්.
ඔව්.
තමන් කෙනෙක්. ඒකට ඒ අවිද්‍යාව දැක්ක දවසට තමයි ඇත්ත තේරුම් යන්නේ. අපි දැන් බල්ලා වතුරට බුරනවා. දැන් ඌ ඉන්නේ බල්ලෙක් ඉන්නවා කියන තැනමනේ. ඒකට ඔය බල්ලා ගැන විස්තර හෙව්වට මූ හොඳ බල්ලෙක්ද නරක බල්ලෙක්ද කොහෙන්ද ආවේ මෙතුණට පස්සේ කොහෙද යන්නේ ඇති වෙනව නැති වෙනව අර මේ මොනවා හෙව්වත්. අවිද්‍යාව අහුවෙලා නැහැ. බල්ලා හැදුවේ කොහොමද කියන එක අහුවෙලා නැහැ. ඒතර මේ බල්ලා ඇති වෙනව නැති වෙනව කියුවට ඇත්ත අහුවෙන්නේ නැහැ. හරි. ඔය බල්ලා සතර මහා ධාතුයෙන් හැදුනා කිව්වට ඇත්ත අහුවෙන්නේ නැහැ. ඔය බල්ලා මරුණාට පස්සේ දිව්‍ය ලෝක යනවා කිව්වට ඇත්ත අහුවෙන්නේ නැහැ. නේද? කොහෙන්ද ඇත්ත අහුවෙන්නේ?
අවිද්‍යාවෙන්.
අවිද්‍යාව. මේ ආයතන මුලාවෙන් හදපු දෙයක්.
නැති දෙයක්.
ඔන්න නැති දෙයක් කියන එක, ඒ කියන්නේ නිරෝධ දෙයක් මෝඩකමට උපද්දවන. හටගෙන නැති දෙයක් මෝඩකම මත උපද්දවන. ඇත්ත තත්ත්වේ නිරෝධයි. නිරෝධ කියන්නේ ඉපදිලා නැහැ. වතුරේ බල්ලෙක් ඉපදිලා නැහැනේ. ඒ නිරෝධේ සාක්ෂාත් වෙන්නේ සමුතේ දැක්කොත් විතරයි. මොහොත සමට නිහදාගෙන තියෙනවා. අවිද්‍යාව දැක්කොත් විතරයි නිරෝධේ සාක්ෂාත් වෙන්නේ. දැන් මේ මුළු ලෝකෙම මෝඩකමට හදාගත්තා. හිතන මුලාවින්මයි හදලා තියෙන්නේ. ලෝකේ කියනකොට අජ්ජත් බහිද්ද දෙක. සයි රූපයි. ඒ දෙකම අවිද්‍යා ප්‍රත්‍යයෙන්. ඒකේ දකින්න ඕන සංකත කියන්නේ හේතු ප්‍රත්‍යයෙන්. තේරෙන එක තමයි මේ පටිච්ච සමුප්පන්. මේ ඇති කල්ලි මේ වේ මේ නැත්තම් හොයන්න බෑ. තුන්වෙනි එක තමයි මේ හේතුපැත්තේ තියෙන අවිද්‍යාව. ඒ මත තමයි දැන් අවිද්‍යාව දුරු කළොත් විතරයි රහත් වෙන්නේ. සිතකන් ලෝකෙට ඇති මට්ටමකින් තමයි මේක දකින්නේ. දුටපි අවිද්‍යාව අඳුර ගන්නවා. අවිද්‍යාව අඳුරගන්නේ ප්‍රඥාව. ඒතරේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා දැක්කොත් ඉතින් අවිද්‍යාවෙන් දැන් වතුරේ බල්ලා අවිද්‍යාවෙන් නේ හැදුවේ කියලා අපි දන්නවා. ඒතර වතුරේ බල්ලා කියන්නේ දුකක් නේ. බල්ලෙක් උපදින තාක්කල් ඔය උපදින්නේ දුකනේ. ඒ මොඩකවට හදන්නේ. නේ? නිරෝධ දෙයක් මෝඩකම මත උපද්ද ගන්නවා. ඒක වතුරේ ඉන්න බල්ලගේ ඇත්ත තත්ත්වය ඒක නිරෝධ ධර්මයක්. අවිද්‍යාව මත කරන සංස්කරණයක්. හරි ඒ වතුරේ ඉන්න බල්ලා නිරෝධ ධර්මයක් කියලා අවබෝධ වෙනවා මේ ධර්මතාවය දකින්නකොට. ඒක නිරෝධයේ සාක්ෂාත් වෙනවා කියන්නේ ප්‍රඥාවට පෙහෙන්නේ. ඉපදිලා නැති ධර්මතාවයක් අවිද්‍යාව මත උපද්දගෙන. මෝඩකම මත උපද්දගෙන. මෝඩකම මත උපද්දගත්තා කියන්නේ දුකයි උපද්දගෙන තියෙන්නේ. ତର୍ දුකයි දුක්ඛ සමුදයයි පේනවා. එතනනම් නුවණක් එනවා. අවිද්‍යාව නැත්තම් උපදින්න බැහැ. දැන් නිරෝධේ. එහෙනම් එතෙන්ට යන මාර්ගය නේද වඩන්න ඕන. අන්න මාර්ගය පේනවා. ତର୍ ඒ සතර ඥානේ එන එක සම්මා දිට්ඨිය. ලෝකෙන් ඈතර වෙන ඥානෙ. ලෝකෝත්තර මාර්ගිකේ ඥානෙ. මේකට කියනවා සම්මා දිට්ඨිය කියලා. එතකොට ඒ සම්මා දිට්ඨියට අදාළව යමක් හිතනවා නම් ඒක සම්මා සංකප්පයක්මනේ. හැබැයි ඕක නැතුව හිතුවොත් සම්මා සංකප්පයක් වෙන්නේ නැහැ. එතකොට හිතන්නේ අර බල්ලා ගැන හිතනවා. ඌ හැදිලා තියෙන කෙස්ලොම් නිය දත්තින් ඌ හැදිලා තියෙන ධාතු සතර මහා ධාතුවින් රූප කලාප වලින් ඇති වෙනව නැති වෙනව අරම මේ ඔක්කොම ලෝකෙට ඇයිති. ඒ කියන්නේ රූපේ පිළි අරන් ඒක ගැන හොයනවා. ලෝකෙට අහුවෙලා ලෝකෙ ගැන හොයනවා. බුදුහාමුදුරුවෝ කියන්නේ ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි තමන් තුලින් දකින්න. බාහිරින් හොයලා බෑ.
මම කියන්නේ එක තැනක මහත්තයා කියනවා මේ අර රුපියල් 5000 අර එක මැද සටහන මේ YouTube එකේ යනවා 5000 වල කවුරුරි ආම්බර කෙනෙක් කිව්ව එක
සුදස්සන හම්බු
කියනකොට අපිට ඒක තණ්හාව ඒක කියන්නේ අපි අතාරිනවා මේක මේක කොලේ
ඒ දැන් කාර් එකේ යනකොට රුපියල් 5000ක් තියෙනවා කාර් එක නවත්තලා ගිහින් ඕක ඇහුලා ගන්නවා දැන් තියෙන කඩදාසි කොලත් එහෙම අහුලනවාද ඒකත් මම පෙන්නන්නේ
ඔව්
5000 කොලා හුලන්නේ 5000 කියලා දැනගෙන වටිනකමක් දී කඩදාසි කොලා හුලන්නේ නැත්තේ ඒක වටිනකමක් දීලා නැහැ
එතන
දෙයක් හැබැයි ඔය දෙකම කරන්නේ කොලයක් එළියේ තියපු හින්දා වතුරේ බල්ලා හදපු හින්දානේ බල්ලාට බුරන්නේ හරි වල්කේ වණන්නේ හරි අනේ ඒ ධර්මතාවය මම පෙන්නන්නේ අර මුලින් පෙන්නන්නේ ලෝකෙට ආйти දේ ලෝකයා කරන දේ විදර්ශනය කරන කෙනාට ඒකට තණ්හාව අතාරිනව නෙවෙයි ඒක හටගත්තේ කොහොමද ආයතන මුලා වෙන්නේ නෑ හින්දා කල එළියෙන් තිබ්බනේ වතුරට ඉබෙන බල්ලා කරපු දේ නේ කරලා තියෙන්නේ රූපේ එළියෙන් තිබ්බට පස්සේනේ ඕකේ ක්වොලිටිස් ටික දෙන්නේ එළියෙන් තිබ්බේ ආයතන මූලානේ හැගෙන නොදන්න ගමට එතට ආයතන පිරිසිඳ දකින්න
ඊටත් එහා
එකක් ඔව් ලෝකයයි ලෝක සමුදයයි දකින්න අපි ඔය දකින්නේ ලෝකෙට ආйти දුකයි සතන්
ඒක අතාරිනවා
එතන ඒක අර පූර්ව ප්‍රතිපදාව. කියන්නේ අපේ කාමච්ඡන්ද ව්‍යාපාදයටපත් කරගන්න ඒක ඇති. හැබැයි මෝහය දුරු වෙන්නේ නැහැ. නීවරණයටපත් කරනවා ඇත්ත පේන්නේ නැහැ තාම. ඇත්ත දකින්න නම් මේ සම්මාදිට්ඨිය එන්න ඕන සතර ඥාන. කඩදාසි කොලයක් හරි එළියේ තිබ්බ එකම දුකනේ. ඇයි දුක? ආයතන මුලා. අවිද්‍යාව මතයි ඒ සංස්කාරිකලි ලෝකේ හැදුවේ. ඒ අවිද්‍යාව නොයදෙන මනසකට ආයතන වෙන සිහිය නුවණ තියෙන මනසකට උපදින්න බැහැ. ඔව්. ඔය දැනගත්තේ බාහිර දෙයක් කියන මුලාවට කියන්නේ.
ආයතනකින් දෙයක් අපි අසින් මොකක් හරි දෙයක් දකින්න කියලා දැක්කට පස්සේ අපිට ඒක සමානාධාරයක කිසිම ක්‍රියාවක් නැහැ ඒක නියුටර් සමහර වෙලාවට වෙන්න පුළුවන් ඒකට බේස් සාහිත වෙන්න පුළුවන් සමහර වෙලාවට රාමකට වෙන්න පුළුවන් එතකොට ඒ වගේ අර දැන් නියුටර් කිසිම දෙයක් අපි ඒක ගැන හිතන්න නැතුව ඒක අමතක කරලා දානවට වඩා අර රාග සහ බේස් සාහිත බව අවිද්‍යාවේ ප්‍රබලස්සේ
රාග දෝෂ ඇලීම් ගැටීම් මෙන්නෙම පළවෙනි දේ එළිය දෙයක් තිබුණොත් එළිය දෙයක් තියන්නේ මෝහය මත අරකෙන් බලන්නකෝ දැන් කොල කෑල්ලක් තියෙනවා ඒක ගැන හිතන්නේ මෝහය මත ඒක පියල් 5000ක්ද ඉසි කරන කොලයක්ද හරි කොලයක් එළියේ තිබ්බේ මෝහය මත අරක හොඳද නරකද කියන එක එළින් ගැටීම.
එහෙමනම් මම කියන ඉක්මීමක් දැන් කොලයක් තියෙනවා කිසිම දෙයක් එකට දැනෙන්නේ
නැහැ. මම කොලයක් තියෙනවා අපි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ කියලා ඉන්න පුළුවන්. ඒක එක මට්ටම. අතුරේ බල්ලෙක් ඉන්නවා අපි ඇලෙන්නෙත් නැහැ ගැටෙන්නෙත් නැහැ අපිට මොකද? ඔය හිටපු දෙයක්. ඒක එක්තරා උපේක්ෂාවක්. ඒක ලෝකෙට ඇති උපේක්ෂාව. ඒකට කියන අදුක්කම අසුක කියලා. හැබැයි අදුක්කම අසුක එකේ තියෙනවා අවිද්‍යානුසය. ඇලෙන එකේ තියෙනවා රාගානුසය. ගැටෙන එකේ තියෙනවා පටිඝානුසය. අදුක්කම අසුක එකේ තියෙනවා අවිද්‍යානුසය. චූලවේදල්ල සූත්‍රයේ තියෙනවා ඒක. සුඛ වේදනාවේ යෙදිලා තියෙන්නේ රාගානුසය. දුක්ඛ වේදනාවේ යෙදිලා තියෙනවා පටිඝානුසය. අදුක්ඛම සුඛ වේදනාවේ යෙදිලා තියෙනවා අවිද්‍යානුසය. එතකොට අපි ඉස්සෙල්ලා කරන්නේ රැලීම් ගැටීම් යටපත් කරගන්න එක, කාමච්ඡන්ද ව්‍යාපාද යටපත් කරගන්න. ඒක පූර්ව ප්‍රතිපදා. කරන භාවනා ගොඩාක් වලින් කරන්නේ ওই ටික. හැබැයි ආර්ය දර්ශනයට ආවෙ නෑ තමයි. මුලාව දුරු කරන එකට ආවෙ නෑ. ඒ මුලාව දුරු කරන එකට එන්න නම් මේකෙත් සමුදේ බලන්න ඕන. සමුදේ ධම්මානුපස්සී වෙන්න ඕන. එහෙනම් සතිපට්ඨානෙ. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති කියන තැනට එන්න ඕන. සමුදේ ධම්මානුපස්සී කියනකොට මොකද්ද බලන්න තියෙන්නේ? හ්ම්. සමුදේ කියන්නේ මොකද්ද ඉස්සෙල්ලත් ඇහි? ස්පර්ශේ සමුදේ මොකක්ද? හටගත්තේ කොහොමද? හටගත්තු දේ ලක්ෂණ ටික බලන එක එකක්. හටගත්තේ කොහොමද කියලා බලන එක තව එකක්. සමුදේ ධම්මානුපස්සී වෙන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. සමුදේ ධර්මය දකින්න. හටගත්තේ කොහොමද කියලා දකින්න. කායනුපස්සනාව කියන්නේ දැන් ඉති අජ්ජත්තං ආකාය කායනුපස්සී විහෙරති බහිද්ධාව කාය කායනුපස්සී විහෙරති. මොකද්ද කාය කායනුපස්සී විහෙරති කියන්නේ? සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. ඒ කයෙහි සමුදය ධර්මයේ දකින්න. සමුදය ධම්මානුපස්සී. එතට හටගත්තේ කොහොමද කියන එක දකින්න කියන එක සමුදය ධර්මය. ඒතර ඉස්සෙල්ලා ඇහුවේ පස්සේ මොකද්ද? පස්ස සමුදේ මොකද්ද? පස්ස නිරෝධේ මොකද්ද කියනකොට මේ තුන දැනගත්තොත් සම්මාදිට්ඨිය එනවා. පස්සේ කියන්නේ මොකද්ද? තින්නම් සංගති පස්සෝ. ඇහැයි රූපයයි චක්කු විඥානේ පහළ වුණොත් අපි කියනවා ස්පර්ශය. ඇහේ ස්පර්ශ නැත්නම් චක්කු සම්පස්සේ. කනයි සද්දේයි සෝත විඥානේ පහළ වුණා නම් සෝත සම්පස්සේ. එතකොට ඕකනේ පස්සේ. පස්ස සමුදේ මොකද්ද? මෙතන එකතු වුණ එකටනේ පස්සේ කියන්නේ. සමුදේ. සමුදේ කියන්නේ ඈ? ඔක හටගත්තේ කොහොමද කියලා බලන්න ඕන නේ සමුදේ. දැන් පස්සයක් ඇති උනේ කොහොමද කියලා හොයාගන්න වෙනවා. එහෙනම් මේ පස්සයට අදාළ ಜಾති තුන අපි බලන්න ඕන. ඔහ හටගත්තේ කොහොමද? විඥානේ හටගත්තේ කොහොමද? ඇහැයි රූපේ නිසා. චක්කුංච පටිච්ච රූපේච උපපජ්ජති චක්කු විඥාන. ඇහැයි රූපේ තිබුණ නැත්නම් උපදීද විඥාන? මේ ඇතිකල්ලි මේවි ඉනස්සෙන් සති දන් හෝති. ඇහැයි රූපේ නිසයි චක්කු විඥානයි. කනයි සද්දේ නිසයි සෝත විඥානයි. ඒ විඥානේ පටිච්ච සමුප්පන්න. අජ්ජත් බහිද්ද දෙක තිබුණ නැත්නම් විඥානෙට උපදින්න බැහැ. තිබුණත් උපදිනවා. ඒක තින්නම් සංගති පස්සෝ වෙන්න අජ්ජත් බහිද්ද දෙක තියෙන්න ඕන. තිබුණොත් තමයි උපදින්නේ විඥානේ තිබුණොත්. දැන් අපිට හොයන්න වෙනවා ඇහැයි රූපේ කොහොමද තියෙන්නේ. ඒක ඒවත් වෙනම කියනවනේ සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍ය. ඉඳහම කියනවනේ. දැන් ඇහැයි සංකතය, ඇහැයි පටිච්ච සමුප්පන්න, ඇහැයි අවිද්‍යාව ප්‍රත්‍ය. ඒවා හොයන්න වෙනවා. ඇහැ ගැන පරීක්ෂණය කරන්න ඕනේ. රූපේ ගැනත් පරීක්ෂණය කරන්න ඕනේ. ඒකට තමයි කියන්නේ අජ්ජත් එකේයි බහිද් එකේයි කායනුපස්සී විහෙරති වෙනවා කියලා. කායනුපස්සී වෙනවා කියන්නේ ආපහු සමුදය ධම්මානුපස්සීව කායස්මින් විහෙරති. ඒකට ওই දෙකෙත් සමුදය හොයන්න කියනවනේ. සමුදය කියන්නේ ඒව හටගත්තේ කොහොමද කියලාත් හොයන්න කියනවා. දැන් ඔන්න ඔතන තමයි විදර්ශනේ පටන් ගන්න. දැන් ඇහැ හටගත්තු වෙලාවක හොයන්න ඕන හටගත්තේ කොහොමද කියලා. ඇහැ හටගන්නේ කොයි වෙලාවේද? මොන හේතුද? කොයි වෙලාවේද හටගන්නේ ඇහැ? ඇහැ හටගත්තා කියලා දන්නේ කොයි වෙලාව කොහොමද දන්නේ? තේනකොට. සද්දය ඇහෙනකොට ඇහැ හටගත්තා කියන්නේ නැහැ නේද? සද්ද ඇහෙනකොට මොකද්ද හටගන්නේ? කන. අපි රූප දකිනකොට තමයි ඇහැ හටගත්තේ. එහෙනම් අපිට දැන් ඇහැ ගැන පරීක්ෂණය කරන්න වෙන්නේ ඇහැ හටගත්තු වෙලාවක. ඒ කියන්නේ දැකීම සිද්ධ වෙන මොහොතේ. ඒක තමයි කියන්නේ පච්චුප්පන්න යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. පච්චුප්පන්න වුණ ධර්මතා තියෙනවනේ එතන එතන විදර්ශනේ කරන්න. ඒකට දැකීම කියන සිද්ධිය වෙන වෙලාවේ අපි බලන්න ඕන. දැන් මොකක් හරි දකින වෙලාවක කරන්න තමන්ට මොනවා හරි පේන මේ ෆොටෝ එකක් දිහා බලන. බලනකොට ඇහැ ඉපදිලාද නැද්ද? ඉපදිලා. නැන් දැන් පරීක්ෂණය කරන්න පුළුවන්. ඉපදිලා. කොහොමද ඇහැ ඉපදුනේ කියන එක දැන් හොයන්න ඕන. දැන් ඕක දැක්කේ මගේ ඇහෙන් කියලා හිතෙනවනේ. නේද? ඒ ඇහැ මොන වගේද කියලා ඇහුවොත් ටික විස්තරයකුත් කරන්න. නේද? සුදු පාට එකක කළු ගෝලයක් තියෙනවා. නේද?
ඒක නෙවෙයි එතන ඇහැ කියන්නේ.
නේද? දැන් අපි හිතන් ඉන්න ඇහැ ඕකනේ. හිතන් ඉන්න ඇහැ ගැන දැන් පරීක්ෂණය කරමු. එතකොට දැන් අර ෆොටෝ එක දකිනකොට මේ ඇහැ ඉපදුනේ. ඒක දිහා බලනකොට අපිට අපේ ඇහැ පේනවද? නැහැ. ෆොටෝ එක පේනවා මිස ඇහැ පේන්නේ නැහැ. නේ? එහෙනම් අපි කොහොමද මේ ඇහැ තියෙනවා කියලා දැනගත්තේ? මන ආයතනේ ඇහැට පෙනුන්නේ නැහැ. එහෙනම් මනසට තමයි ඇහැ පෙනිලා තියෙන්නේ. ඒ තියෙනවා කියපු ඇහැ පෙනුනේ මනසට. එතකොට ඒ ඇහැ මොන වගේද වහන් නිකන් චිත්‍රයක්ත් පේනවනේ. ඇහැයි. ඒක පෙනුනේ කොහොමද? ඔව් මනසට තමයි පෙනුනේ. ඇහැට නෙමෙයි කියලා දන්නවනේ. දැන් මනසට ඒ චිත්‍රය හැදෙන්න මොනවද උදව් වුනේ?
පෙර ඇසුරු
කරපු එකක් නේද? ඇහැගෙන අපි කලින් දැනගත්තු දෙයක්. ඔය හිතට. ඔය පෙනුනේ මේ මොහොතේ ඇහැද කලින් දැනගත්තු එකක්ද? කලින් දැනගත්තු ඇහැගෙන හදාගත්තු සංකල්ප ටික. නේ? ඇහැ කියලා අපි නිමිත්තක් ඉතුරු කරගෙන තියෙනවා. ඒක තමයි ඔය ආවේ. ඇහැට අදාළ නිමිත්ත. ඒක කොයි වෙලාවද හැදුවේ? කලින් ආයතන පාවිච්චි කරපු වෙලාවක.
අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් කලින් ආයතන පාවිච්චි කරපු නිසානේ එතන ආශ්‍රව ධර්ම හැදුනේ.
ඔව්.
එතකොට කලින් ආයතන කියන්නේ දැන් අපි ලෞකික විදිහට දැන් මේ කතා
කරා. ඔය හයෙන් එකක්මයි.
ඉතින් මම කියන්නේ මේක මේ ආත්මෙන් ඈතට ගිය ආත්ම.
එහෙම වෙන්නත් පුළුවන්. මේ ජීවිතේ වෙන්නත් පුළුවන්. අපි දැනට ගමුකෝ මේ ජීවිතේ කියලා. අපිට මතක තියෙන. එතකොට දැන් ඒක හැදුවේ කොයි වෙලාවෙද? ආයතන පාවිච්චි කරනකොට. එතකොට ආයතන පාවිච්චි කළේ සිහියෙන් නුවණින්ද නැත්නම් ලෝකෙට අයිති විදිහටද? ලෝකෙට අයිති විදිහට. එතකොට ලෝකෙට අයිති විදිහට ආයතන පාවිච්චි කරනකොට මොකද වෙන්නේ? චක්කුණා රූපං දිස්සා නිමිත්තක් ගාහි හෝති. එහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්නවා. හරි. අපි විදර්ශනයක් කළේ නැහැනේ කලින් ආයතන පාවිච්චි කරනවා. එතකොට ඒ නිසා ඉතුරු කරගත්තු නිමිත්තක් තමයි දැන් සිහියට එන්නේ. ඒ නිමිති ඉතුරු වුණේ ආයතන මුලාවෙන්. නේ? ඉස්සර ආයතන පාවිච්චි කරනකොට මුලාවෙන් පාවිච්චි කරපු හින්දානේ නිමිති ඉතුරුනේ. එතකොට ඒක ඒ වෙලාවේ කරපු කර්මයක්. ඒ වෙලාවේ ආයතන පාවිච්චි කරනකොට කරපු කර්මයක් ඒ නිමිති සකස් කරපු එක. හරි. එතකොට ඔන්න දැන් ඇහැක චිත්‍රයක් පේන්නේ අපිට. පෙර කර්මයක් නිසා නේද? ඒ නිමිත්තක් දැන් පේන්නේ පෙර කර්මයක් නේද? එහෙනම් ඔය දැනගත්තු ඇහැ. අරක පේන්න අර ෆොටෝ එක පේන්න තියෙන්න ඕන ඇහැ කියලා අපි දැනගත්තු ඇහැ පෙර කර්මයක් නේද? දැන් අපි ඇහැ කියලා උපද්දලා තියෙන පෙර කර්මයක්. ඔක අපි දන්නේ. මේ මොහොතේ උපද්දපු ඇහැ ඔය තියනවා කියලා හිතපු ඇහැ නේද මොන වගේද කියලා කියපු ඇහැ පෙර කර්මයක්. දැන් ඔය ඇහැ ගැන නොදන්න අපි හිතමු පොඩි ළමෙක් අතදරුවෙක්. එයාටත් පේනවනේ ඔය ෆොටෝ එක. එයා දන්නවද මේ ඇහෙන් දැක්කේ කියලා? අපි හිතපු ඇහෙන්. නෑ. මොකද එයාට අර නිමිති සකස් වෙන්නේ නෑ. ඇහැට අදාළයි. පෙර ඇසුර ගලාගෙන එන්නේ නෑ ඇහැට අදාළ. නේද? එවා දැක්කේ මොන හින්දා ඇහැ අඳින්න කිව්වොත් එයාට අඳින්න බෑ ඒක. ඇයි එයා ඒ නිමිති ටික ඒ වෙලාවේ සකස් වෙලා නැහැ ඇහැට අදාළ ටික. අපිට තියෙනවා. හරි. එතකොට තේරෙනව නේද මේක මේ පුරාණ කර්මයක්මයි ඔය තියනවා කියපු ඇහැ තියෙන එක. ඇත්තට තියෙන දෙයක් නෙවෙයි. හැ පුරාණ කර්මයක් කන පුරාණ කර්මයක්. හැබැයි ඒක අතීතයට දාන්න එපා. අතීත කර්මයක් වුණාට දැනුයි අපි ඔයක සකස් කළේ ඇහැ. කියන්නේ පෙර නොතිබීම හටගත්තා කියලා ඇහැ. ඒ හටගත්තු ඇහැ ගැනයි දැන් මේ කතා කරන්නේ. මේ දැකීමේ සිද්ධියේදී හටගත්තු ඇහැගෙනනේ මේ කතා කරන්නේ. දකින්න නම් තියෙන ඇහැගෙනනේ මේ කතා කරන්නේ. අපි මේ පරීක්ෂණය කරන්නේ මේ මොහොතේ. පච්චුප්පන්න යෝදම්ම. මේ මොහොතේ පච්චුප්පන්න උනා ඇහැ මොන වගේද? එතකොට නුවණක් එනවා ඔක පුරාණ කර්මය. හරි. මේක පුද්ගල සංකල්පකින් බලන්න එපා. මම ඉස්සර හදපු එකක් කියන කතාව නේ. මේ මොහොතේ හදපු එක මේ බලන්න. මේ මොහොතේ ඕක හැදුනේ පුරාණ කර්මයක් නිසා. පැහැදිලි නේද? ඊළඟට දැන් ඕකේ අපි පෙන්වන්න ඕන අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියන්නේ. දැන් සංකතය කියන එක පේනවනේ. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ නේද? එතකොට අපි ඇහෙන් ඇහැ දැකලා නෙවෙයි ඇහැ ඉපදුනා කියන්නේ. මනසට පෙනිලා. නේ? හිතෙන් හිතන්න ගිහින්නේ දැකීම ගැන හිතෙන් හිතන්න ගිහින්නේ නේද දකින්න නම් ඇහැක් ඕන කියලා. ඊළඟට ඒකේ තව පැත්තක් දැන් හිතෙන් නම් ඇහැ හැදුවි. හිතෙන් හදපු ඇහැ අල්ලන්න පුළුවන්ද? නෑ. ඒක ධම්ම. මන ධම්ම මනෝ විඥාන. නේද? ඒ මනසේ නිර්මාණයේ ඇත්ත ඇහැක් කරලා තියෙන්නේ අර වතුරේ බල්ලා හැදුවා වගේ නේද? හිතෙන් ගතපු දේ එළිය දෙයක් කළේ. රූපයක් කරලා උපාදාන කළා නේද? හිතෙන් හදපු බව නොදන්න කමට. සිහියන වෙන නැති කමට අපි ශරීර කොටසක් කරලා දැඩිව පිළිගත්තා උපාදාන කළා. ඊට ඒක රූප උපාදාන. හ්ම්. ඊට අවිද්‍යාව මත නේද? ඇහැකි පැද්දී. එහෙනම් දැන් ඇහත් සංකතයි පටිච්ච සමුප්පන්නයි. අවිද්‍යාව තියෙනකන් තමයි ඕක උපදින්. අවිද්‍යාව යෙදුන් නැත්තම් ඕක උපදින්න බැහැ. අපි දැන් උපද්දගත්තු ඇහැ. හ්ම්. ඇහැ කියන එක සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කියන එක දකින්න. දැන් අපේ දැකීමට අයිතිද අපි අවිද්‍යාවෙන් හදපු ඇහැ? මම දැන් ප්‍රශ්න කරන්නම්. අයිති වෙන්න බැහැ. දැකීම නිසානේ අපි මේ ටික කළේ. නේ? දකින්න අපි හදපු ඇහැ තියෙන්න ඕනේ. එතෙන්ද එන්න ඕක තේරුම් ගන්න ඕන.
එතෙන්දී
එතකොට මේ ඇහැ කියන එක මේ බහිද්ද වෙනව නේද? බහිද්ද වේවා අජ්ජත් වේවා ඔක අවිද්‍යාවෙන් කරපු සංකාරයක්. සකස්. හතුරේ හදපු බල්ලෙක් නේ තව විදිහට කියන්නේ. දකින්න ඕන. සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයි. ඒතර අවිද්‍යාවෙන් හදන ටික අයිතිද දැකීමට? අයිති වෙන්න බෑ. එහෙනම් අපි දැකීම දැකීමෙන් නවත්තලද? අවිද්‍යාවෙන් හදපු ටිකක් ඒකට එකතු කරලා. නේද? ඒතර බලන්න මේ ඇහැ සංකතයි පටිච්ච සමුප්පන්නයි අවිද්‍යා ප්‍රත්‍යයි කියලා තේරුම් ගැනීම තුළ ඇහැ දැන් නිරෝධ ධර්මයක් කියලා තේරුම් යනවා නේද? වතුරේ හිටිය බල්ලා වගේ නිරෝධ ධර්මයක්. ඉපදිලා නැති ධර්මයක් අපේ මෝඩකමට උපද්දගෙ. නිරෝධ ධර්මය කියන්නේ. හරි. මේ මේක
බාහිර වගේ ලේසි නෑ නේද?
ලේසි නෑ තමයි. ඉතින් අපි දන්න එක නෙවෙයි මේ. බුදු කෙනෙක් පෙන්නලා දෙයි. ආ අමාරුයි කියන්නේ අපි දන්න එක නෙවෙයි. ඉතින් බුදු කෙනෙක් පෙන්වන්නේ පෙරණෝයි සුවිරු දහම. ඒක එහෙමම තමයි. ලෝකයාට ඇත්ත ආර්ය දර්ශනේ බොරු. අපි ඇත්ත කියලා හිතන් හිටිය ඇහැ දැන් බොරුවක් වෙනවා. විද්‍යා ප්‍රත්‍යයෙන් හදපු එකක් වෙනවා. සංකත පටිච්ච සමුප්පන්න අවිද්‍යා ප්‍රත්‍ය. ඔය ඇහැ උපාදාන කළා නම් ඕක දුකමයි. රූප උපාදානයට අහු වෙනවා ඔය ඇහැ බාර ගන්න තාක් කල්. දැන් තේනවාද දැකීම කියන සිද්ධියට ඇහැ අයිති නැහැ කියලා? අපි දැනගත්තු ඇහැ. අපි දැනගත්තු ඇහැ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හදපු එකනේ. ඒක අයිති නැහැ නේ දැකීම. දැක්කට පස්සේනේ ඕක හැදුවේ. දකින්න නම් ඇහැක් තියෙන්න ඕන කියලා හැදුවේ දැක්කට පස්සේ. එහෙනම් දැකීමට කොහොමවත් අයිති නෑ. ඔව් ඒ නෑ හොයන්න ඕන දැන්. දැන් අපි හිතන්නේ ඇහැ නැතුව දකින්න බෑ කියලා. ඒ ලෝකෙ.